ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, මේ පින්වතුන් අදත් දුටුගැමුණු ආරණ්‍ය සේනාසනිය මගින් සෑම මාසිකම අවසාන සිනසුරාදා පවත්වන භාවනා වැඩමුළුවටයි සම්බන්ධ වෙලා ඉන්නේ. මේ පැයේදී අපි සාකච්ඡා කරගත් අන්දමට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ඒ නිසා කවුරුත් තැම්පත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතමාචානන්ද නිරෝධ සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටි සංචික්ඛති. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්භෝපදිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්ති. අයං උච්චතානන්ද නිරෝධ සංඥාති. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, මේ පින්වතුන් අද දවසේ මේ භාවනා වැඩමුළුවේ අවසාන අංගයට තමයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. මේ පැයේදී අපි සාකච්ඡා කරගත් ආකාරයට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි කාලය යොදාගෙන ඉන්නේ. ධර්මදේශනා පැයේදී අපි සාමාන්‍යයෙන් සිද්ධ කළේ ඒ භාවනා කරන යෝගාවචරයේ ශ්‍රුතමේ ඥානය වැඩි දියුණු කර ගැනීම සඳහා සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදිච්ච සූත්‍ර දේශනාවක් ඉස්සරහින් තියාගෙන දහම් කරුණු ඉදිරිපත් කර ගැනීමක්. පහුගිය භාවනා වැඩමුළු කිහිපේම අපි ඉස්සරහින් තියාගත්තේ සාකච්ඡා කරන්නට ගිරිමානන්ද සූත්‍රය. ඒ අනුව මේ වෙනකොට ගිරිමානන්ද සූත්‍රයේ සම්බන්ධයෙන් ධර්ම දේශනා කිහිපයක්ම පවත්වලා තියෙනවා. පැමිණි අයගේ වැඩිදුර දැන ගැනීම පිණිසත්, වැඩිදුර පැහැදිලි වීම පිණිසත්, එක දිගටම භාවනා වැඩ සටහනට සම්බන්ධ නොවිච්ච අයගේ දැනුවත් භාවය පිණිසත් පහුගිය සාකච්ඡා කරපු ඒ ගිරිමානන්ද සූත්‍රයේ කොටස් කිහිපය මං කෙටියෙන් මතක් කරලා අද දවසට නියමිතේ නිරෝධ සංඥාව පිළිබඳව කතා කරන්නට සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ගිරිමානන්ද සූත්‍රය ගැන හැරිලා බැලුවොත් සර්වජන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවක ගිරිමානන්ද කියන ස්වාමින් වහන්සේ ආබාධිකෝ දුක්ඛිතෝ බාලහ ගිලානෝ, හටගත් ආබාධ ඇතිව දුකටපත් වෙලා ගිලන් බවට පත් වෙලා ඉන්නවා. මේ අවස්ථාවේදී ආනන්ද ස්වාමින් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ළඟට වැඩම කරලා උන්වහන්සේගේ සුවදුක් බලලා ඇවිල්ලා සර්වචන් වහන්සේ ළඟට නැවත වැඩම කරලා සර්වචන් වහන්සේව වන්දනා කරලා සර්වචන් වහන්සේට ආරාධනාවක් කරනවා. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ හොඳටම අසනීප හැදිලා ගිලන් බවට පත් වෙලා දුකට පත් වෙලා ඉන්නේ. මේ අවස්ථාවේදී ස්වාමින් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් එතනට වඩිනවා නම් හොඳයි කියලා මතක් කරනවා. ඒ අවස්ථාවේදී සර්වචන් වහන්සේ සචේකෝ ආනන්ද, එහෙමනම් ආනන්ද මේ දස සංඥාව ඉගෙනගෙන ගිහිල්ලා ගිරිමානන්ද භික්ෂුව ඉදිරියේ දේශනා කරන්න. එතකොට ඔය අසනීපය සංසිඳේ කියලා සර්වචන් වහන්සේ දස සංඥාව පිළිබඳව ඒ ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලි කරා. මුලින් මේ දස සංඥාව මොකක්ද කියලා මතක් කරා. අනිච්ච සංඥා, අනත්ත සංඥා, අසුබ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත් සංඥා, සබ්බ සංකාරේසු අනිච්ඡා සංඥා, ආනාපාන සති. මෙන්න මේ කියන දස සංඥාව මාතෘකා තියලා එකින් එකට සර්වචන් වහන්සේ විස්තර කරන්ට යෙදුණා. මුලින්ම අනිච්ච සංඥාව පිළිබඳ සර්වචන් වහන්සේ විස්තර කළා. අපි එක භාවනා වැඩමුළුවක ඒ අනිච්ච සංඥාව පිළිබඳව සාකච්ඡා කළා. එතනදී සඳහන් වෙලා තිබුණේ කතමාචානන්ද අනිච්ච සංඥා, මොකක්ද ආනන්ද මේ අනිච්ච සංඥාව කියලා කියන්නේ. ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචිකති. මේ ශාසනයේ භික්ෂුව අරඤ්ඤෙකට හෝ රුක්ඛමූලෙකට හෝ ශුඤ්ඤාගාරයකට ගිහිල්ලා ඉතිපටි සංචිකති මෙසේ නුවණින් සලකා බලනවා. කොහොමද? රූපං අනිච්චං, රූපය අනිත්‍යයි. වේදනා අනිච්චං, වේදනාව අනිත්‍යයි. සංඥා අනිච්චං, සංඥාව අනිත්‍යයි. සංඛාරං අනිච්චං, සංස්කාරය අනිත්‍යයි. විඥානං අනිච්චං, විඥානය අනිච්චයි. ඉතිමේසු පංචස්පාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. මෙන්න මේ කියන්නා වූ විදිහට පංචපාදානස්කන්ධේ අනිත්‍ය දක්නාසුලුව වාසය කරනවා නම් ඒකට කියනවා අනිත්‍ය සංඥාව කියලා. මේ සම්බන්ධයෙන් එක වැඩමුළුවක අපි දේශනාවක් පැවැත්තුවා. ඊළඟට සර්වජන් වහන්සේ දේශනා කළේ අනත්ත්‍ය සංඥාව පිළිබඳව. මොකද්ද මේ අනත්ත්‍ය සංඥාව කියලා කිව්වේ? මේ ශාසනීය භික්ෂුවක් අරණ්‍යයකට, රුක්මූලයකට, ශුන්‍යාගාරයකට ගිහිල්ලා මෙහෙම නුවණින් සලකා බලනවා. චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා, ගහනං අනත්තා, ගන්ධා අනත්තා, ජීවා අනත්තා, රස අනත්තා, කායෝ අනත්තා, පොට්ටබ්බා අනත්තා, මනෝ අනත්තා, ධම්මා අනත්තා. ඇහැ කියන එක අනාත්ම දෙයක්, රූපය කියන එක අනාත්ම දෙයක්, කන කියන එක අනාත්ම දෙයක්, ශබ්දය කියන එක අනාත්ම දෙයක්, දිව කියන එක අනාත්ම දෙයක්, රසය කියන එක අනාත්ම දෙයක්, නාසය කියන එක අනාත්ම දෙයක්, ගන්ධ සුවඳ කියන එක අනාත්ම දෙයක්, කය කියන එක අනාත්ම දෙයක්, පොට්ටබ්බය කියන එක අනාත්ම දෙයක්, ඒ වගේම මනස කියන එක අනාත්ම දෙයක්, ධම්ම කියන මනසට අරමුණු වන ධම්ම වලට අනාත්ම දෙයක් කියලා සර්වච්ඡන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. ඒ පිළිබඳවත් අපි එක වැඩමුළුවක සාකච්ඡා කරගත්තා. ඊළඟට සර්වච්ඡන් වහන්සේ දේශනා කළේ අසුභ සංඥාව පිළිබඳව. ඒක කවුරුත් දන්නා ආකාරයට ඉම මේව කායං උද්දම් පාදතලා දෝකේ සමත්තකා තච්ච පරියන්තං පුරන් නාන අපකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති අත්තිමස්මින් කායේ කේසා ලෝමානකාදන්තාදී වශයෙන් මේ පාදාන්තයෙන් ඉහළ හිසමත්තෙන් පහළ හම පිරියම් කරලා තියෙන නානා ප්‍රකාර අසුචියෙන් පිරීගත් කුණප කොට්ටාසයන් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන හැටි. මේ කයේ කෙස් ඇත, මේ කයේ ලොම් ඇත, මේ කයේ නිය ඇත, මේ කයේ සම ඇත ආදි වශයෙන් මේ පටික්කුල මානසිකාරය පිළිබඳවයි සර්වචන් වහන්සේ ඒ අසුභ සංඥාවේදී දේශනා කරන්නට යෙදුනේ. ඊළඟට සර්වචන් වහන්සේ දේශනා කළා අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥාව. ආදීනව සංඥාවේදී සර්වචන් වහන්සේ දේශනා කළේ මේ කයේ තියෙන ආදීනව පිළිබඳව. මේ කය කියන එක බොහෝ දුක් සහිත, ලෙඩ රෝග හැදෙන ආදීනව බහුල තැනක් කියලා සර්වජන් වහන්සේ රෝග 48ක් පිළිබඳව එතන දේශනා කරන්නට යෙදුනා. මේ කය චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, ජිහ්වා රෝගෝ ආදී වශයෙන් මේ කයේ තියෙනා වූ රෝගාබාධ විස්තර කරන්නට යෙදුනා. ඒ දේශනාව කරනකොට අපි ඒ කයේ පවතින ආබාධ, එහෙම නැත්නම් කයෙහි ආදීනව වගේම ඒක තව තවත් විස්තර කරලා කාමී ආදීනව, ඒ වගේම තවත් ගැඹුරින් විස්තර කරනකොට පංච උපාදානස්කන්ධය ආදීනව, යන් ලෝකේ අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝ අයන් ලෝකේ ආදීනෝ කියන සර්වචන් වහන්සේ දේශනා කරපු ඒ පංච උපාදානස්කන්ධයේ ආදීනව සම්බන්ධව විග්‍රහ කරලා තවත් දේශනාවක් කළා. ඊළඟට සර්වචන් වහන්සේ දේශනා කළේ පහාන සංඥාව පිළිබඳව. පහාන සංඥාවේදී සර්වචන් වහන්සේ දේශනා කළේ මේ විතර්ක ප්‍රහාණය කරන ආකාරය පිළිබඳව. හිතට පැන නගින්නා වූ පාපක අකුසල විතර්කයන් ප්‍රහාණය කරන ක්‍රමයක් ගැනයි සර්වචන් වහන්සේ ප්‍රහාණ සංඥාවේදී දේශනා කළේ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ අකුසල විතර්කයෝ නාදිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්තී කරෝති, අනභාවං ගමේති. එහෙම හිතට අකුසල විතර්කයක් එනවා නම් ඒ අකුසල විතර්ක කෙරෙහි ක්‍රියා කරන්න කිවිනා දිවාසේති, නොඉවසයි. ඒ අකුසල විතරක ඉවසන්න එපා කිව්වා. නාදිවාසේ පජහති දුරු කරන්න කිව්වා. විනෝදේති බැහැර කරලා දාන්න කිව්වා. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති නැති කරලා දාන්න කිව්වා. අනභවං ගමේති මතු නූපදනා ස්වභාවයටම පත් කරන්න කිව්වා. මෙන්න මේක තමයි සර්වජන් වහන්සේ පහාන සංඥාවේදී දේශනා කරන්න යෙදුනේ. ඊළඟ සංඥා වශයෙන් අපි විස්තර කරගත්තේ අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා, පහාන සංඥා, විරාග සංඥා පිළිබඳව. ගියවර දේශනාවේදී, ගියවර භාවනා වැඩමුළුවේදී අපි මේ විරාග සංඥාව පිළිබඳව තමයි සාකච්ඡා කරගන්න යෙදුනේ. එතනදි සර්වජන් වහන්සේ දේශනා කළේ ඛතමාචානන්ද විරාග සංඥා. මොකද්ද මේ ආනන්ද විරාග සංඥාව කියලා කියන්නේ? ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා इति පටිසංචික්කති. යම් මේ ශාසනයේ භික්ෂුවක් අරඤ්ඤයකට, රුක්ඛමූලයකට, ශුඤ්ඤාගාරයකට ගිහිල්ලා इति පටිසංචික්කති. මෙසේ නුවණින් සලකා බලනවා කොහොමද? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාන අයං උච්චතානන්ද විරාග සංඥා. මේ වගේ අරඤ්‍ය රුක්කමූල ශුන්‍යාගාරයකට ගිහිල්ලා කොහොමද නුවණින් සලකා බලන්නේ? ඒතං සන්තං ඒතං පනීතං මේ ශාන්තයි මේ ප්‍රණීතයි. මොකද්ද ශාන්ත ප්‍රණීත? සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සමතය, සංසිඳීම ශාන්තයි ප්‍රණීතයි කියලා සලකා බලනවා. සබ්බෝ පදිපටි නිස්සග්ගෝ සියලු උපදීන් අතහැර දැමීමේ ශාන්ත භාවය, ප්‍රණීත භාවය සලකා බලන්න කියනවා. සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ තණ්හාව ක්ෂය කිරීම එහි තිබෙනා වූ ශාන්ත භාවය, ප්‍රණීත භාවය සලකා බලන්න කියනවා. විරාගෝ විරාගයේ තිබෙනා වූ ශාන්ත භාවය, ප්‍රණීත භාවය සලකා බලන්න කියනවා. විරාගෝ නිබ්බානං නිවනේ තිබෙන රාගක්ෂය, දෝෂක්ෂය, මෝහක්ෂය කියන රාග ද්වේෂ මෝහ සම්පූර්ණයෙන්ම ක්ෂය වෙච්ච ඒ නිවීමේ තිබෙනා වූ ශාන්ත භාවය, ප්‍රණීත භාවය නුවණින් සලකා බලන එකට කියනවා විරාග සංඥාව කියලා. ඉතින් අද දවසේ අපිට යෙදිලා තියෙන්නේ ඊළඟ සංඥාව වශයෙන් සාකච්ඡා කරගන්න නිරෝධ සංඥාව. නිරෝධ සංඥාවේදී සර්වචන් වහන්සේ දේශනා කරන්නේ කතමාචානන්ද නිරෝධ සංඥා. මොකද්ද ආනන්ද මේ නිරෝධ සංඥාව කියලා කියන්නේ? ඉදානන්ද බික්ඛු මේ ශාසනයේ මහණතෙම අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා අරඤ්ඤයකට ගියේ හෝ රුක්මූලකට ගියේ හෝ ශුඤ්ඤාගාරයකට ගියේ හෝ ඉතිපටි සංචික්ඛති. මෙන්න මෙහෙම නුවණින් සලකා බලනවා. කොහොමද? ඒතං සන්තං ඒතං පනීතං මේ ශාන්තයි මේ ප්‍රණීතයි යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද නිරෝධ සංඥා. එතකොට විරාග සංඥාවට වඩා නිරෝධ සංඥාවේදී වෙනස්ුනේ එක වචනයයි. විරාග වෙනුවට නිරෝධ කියලා යෙදලා තිබ්බා. මේ ශාන්තයි මේ ප්‍රණීතයි. මොකද්ද ශාන්ත ප්‍රණීත? සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, ඒ වගේම සියලු උපදීන්ගේ අතහැර දැමීම, ඒ වගේම තණ්හාව සම්පූර්ණයෙන්ම ක්ෂය කිරීම, ඒ වගේම නිරෝධය, ඒ වගේම නිවීම. මෙන්න මේ කියන්නා වූ දේවල් වල ශාන්ත භාවයේ, ප්‍රණීත භාවයේ නුවණින් සලකා බැලීමට කියනවා නිරෝධ සංඥාව කියලා. අපි මේ වචනවල අර්ථය පොඩ්ඩක් නැවත සාකච්ඡා කර ගනිමු. ගියවර දේශනාවේදීත් අපි මේ වචනවල අර්ථ පැහැදිලි කරගත්තා. මොකද්ද මේ සබ්බ සංඛාර සමතය කියලා කියන්නේ? අපි ගියවර දේශනාවේදී මතක් කළා සර්වජන් වහන්සේ විවිධ අවස්ථාවල මේ සංස්කාර විස්තර කරනකොට බොහෝ දහම් වචන විස්තර කරන අවස්ථාවලත් සඳහන් වෙලා තියෙනවා විවිධ පරියායන් යොදා ගන්නවා. ඒ කියන්නේ විවිධ ක්‍රමවලට එකම වචනේ විස්තර කරනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ පුද්ගල නානත්වයේ මත තමයි ඒ වෙනස්ව විවිධ පරියායන්ගෙන් ඒ අර්ථ විග්‍රහ කරන්නේ. ඒ අනුව අපි ගියවර දේශනාවේදී මේ සබ්බ සංඛාර සමතය ගැන විස්තර කරනකොට මේ සංස්කාර කිහිප ආකාරයකින් විස්තර කරා. කොහොමද විස්තර කරේ? එතනදී අපි විස්තර කරගත්තේ සංඛත සංඛාර, අபிසංඛත සංඛාර, අபிසංකරණක සංඛාර සහ ප්‍රයෝගාபி සංඛාර කියන මේ සියලු සංස්කාර ඇතුළත් වන ආකාරයට තමයි එදා ගියවර දේශනාවේදී සාකච්ඡා කරගත්තේ. වර්තමාන අරමුණක් ඇසිදිරි පිටට එනකොට මේ සියලු සංස්කාරයන් අහුවෙන ආකාරයට ගියවර දේශනාවේදී අපි සාකච්ඡා කළා. අද මේ සබ්බ සංඛාර සමතය කියන එක, මේ සංස්කාර කියන එක සර්වචන් මහන්සේ තවත් අවස්ථාවකදී වෙනත් පරයයකින් විස්තර කරපු ක්‍රමයක් ගැන මතක් කළොත් හොඳයි කියලා හිතුණා. එතනදී මේ සංස්කාර විස්තර කරන්නේ මෙහිමයි. කාය සංස්කාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ. මේ සංස්කාර වර්ග තුනකට විස්තර කරනවා. කාය සංස්කාර, ඒ වගේම වචී සංස්කාර, ඒ වගේම චිත්ත සංස්කාර පිළිබඳව. මෙන්න මේ කියනවා කාය සංස්කාරයන්ගේ, ඒ වගේම චිත්ත සංස්කාරයන්ගේ, ඒ වගේම වචී සංස්කාරයන්ගේ සමතය, ශාන්ත ප්‍රණීත භාවය ගැන තමයි සර්වජන් වහන්සේ විස්තර කරන්නේ එක පැත්තකින් කතා කරොත්. එතකොට චූල වේදාල සූත්‍රයේදී මේ කාය සංස්කාර කියන එකටත්, වචී සංස්කාර කියන එකටත්, චිත සංස්කාර කියන එකටත් උදාහරණ සපයලා තියෙනවා මේ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ. එතනදී සඳහන් කරනවා මේ කාය සංස්කාර කියන්නේ මොකද්ද කියලා. මේ ආස්වාස ප්‍රාස්වාසයට තමයි කාය සංස්කාරය කියලා කියන්නේ. වචී සංස්කාරය කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙකට. චිත්ත සංඛාර කියලා කියන්නේ සංඥා වේදනා දෙකට. මෙන්න මේ කියනවා සංස්කාරයන්ගේ සමතයක් වෙනවා නම්, සංසිඳීමක් වෙනවා නම් ඒකට කියනවා සබ්බ සංඛාර සමත කියලා. පොඩි උදාහරණයකින් මේක විස්තර කරන්නම්. අපි භාවනාවට ඉඳගත්තට පස්සේ බොහෝම සැහැල්ලුවෙන් ඉඳගෙන ඇස් දෙක පියාගත්තට පස්සේ ඉරියව්වට හිත ගත්තට පස්සේ තමන්ට හොඳට තේරෙනවා හිත ඇතුලේ පොඩි කතාවක් යනවා. වචන පිටකරේ නැති වුණාට හිත ඇතුලේ මොකද්දෝ කතාවක් දුවනවා. මේකට තමයි කියන්නේ විතක්ක ਵਿਚාර කියලා. හිත ඇතුලේ විතක්ක ਵਿਚාර කරනවා. අපි වචන පිට කරන්නේ, අපි කතා කරන්නේ හිත ඇතුලේ විතක්ක ਵਿਚාර කරලා. මෙන්න මේ ඉඳගෙන අපි ඉරියව්වට හිත ගත්තට පස්සේ අපේ හිත එක දිගට ඉරියව්වේ සතිමත් වෙන්න පුළුවන් නම්, එහෙම නැත්නම් ආනාපානිය ඔස්සේ සීයෙන් ඉන්න පුළුවන් නම්, ක්‍රමක්‍රමයෙන් මුලින්ම සංස්කාරයන්ගේ සංසිඳීම පටන් ගන්නේ මේ වචී සංස්කාරවල. විතක්ක ਵਿਚාර කියන එක ටික 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 හැලෙන්න පටන් ගන්නවා. අන්න එහෙම විතක්ක ਵਿਚාර යම් අවස්ථාවක හැලුනොත් හිතේ තැම්පත් බවක්, එකඟ බවක් ක්‍රමක්‍රමයෙන් සකස් වෙනවා. ඒත් එක්කම අපි යම් කිසි මූල කර්මස්ථානයක් ගත්තා නම් ඒකත් ක්‍රමක්‍රමයෙන් ඔන්න සංසිඳෙන්න පටන් ගන්නවා. පළවෙනියටම සංසිඳෙන්න පටන් ගන්නෙ විතක්ක ਵਿਚාර දෙක. එහෙම නැත්නම් වචී සංස්කාරය. ඊළඟට ඔන්න අපි අරමුණු කරගෙන හිටපු ආස්වාස ප්‍රස්වාසය ක්‍රමක්‍රමයෙන් අර නීවරණ ධර්ම අඩු වෙනකොට පස්සම්භනේ වෙන්න පටන් ගන්නවා. සංසිඳෙන්න පටන් ගන්නවා. ඔන්න එතකොට කාය සංස්කාරයත් ක්‍රමක්‍රමයෙන් සංසිඳුණා. මෙහෙම සංසිඳුණාට දැන් ඉතුරු වෙනවා චිත්ත සංස්කාර. මොනවද චිත්ත සංස්කාර කියලා කියන්නේ? සඤ්ඤා වේදනා. නොඑක ආකාර සඤ්ඤා මත වෙන්න පටන් ගන්නවා. රූප සඤ්ඤා, ශබ්ද සඤ්ඤා, ගන්ධ සඤ්ඤා, රස සඤ්ඤා, පොට්ටබ්බ සඤ්ඤා, ධම්ම සඤ්ඤා. සමහර වෙලාවට බෝකල් දැකපු රූප සඤ්ඤාවක් මත වෙන්න පටන් ගන්නවා. හිතපු නැති එක එක රූප පේන්න පටන් ගන්නවා. විවිධ ආලෝක වෙන්න පුළුවන්, අමනුෂ්‍ය රූප වෙන්න පුළුවන්, විවිධාකාර රූප හිතට මැවෙන්න පටන් ගන්නවා සඤ්ඤා ආකාරයෙන්. ඊළඟට සද්ද සංඥා. සමහර විට හිත තව තවත් ප්‍රණීත වෙනකොට ඔන්න සමහර විට සූත්‍රයක් සජ්ජායනා කරනවා වගේ රතන සූත්‍රය ඇහෙන්න පටන් ගන්නවා. කවුරු හරි ඈතින්නම් කියන දේවල් ඇහෙනවා වගේ සද්ද විවිධාකාර සංඥා මතු කරන්න පටන් ගන්නවා. ඊළඟට ගන්ධ සංඥා. හිතාගන්න බැරි අමුතු ගන්ධයන්, ගඳ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. ඒතකොට සමහර විට අමනුෂ්‍ය ගඳද දන්නේ නැහැ, දෙවියන්ගේ ගඳද දන්නේ ආදි වශයෙන් මේ හිත කඩන්ඩ අර සංඥා මතු කරන්න පටන් ගන්නවා. සතිය ගිලිහෙන්න අර වර්තමානයේ හිත අහට වර්තමානයේ හිත පනින්න මේ සංඥා මතු කරනවා. ඊළඟට විවිධාකාර රසයන්, රස සංඥාවන් මතු කරනවා. කයට විවිධාකාර ස්පර්ශ දැනෙන්න පටන් ගන්නවා. හිතට විවිධාකාර හිතුවිලි ආකාරයෙන් ධම්ම රූප මතු වෙන්න පටන් ගන්නවා. මේ ආකාරයට ඒ සංඥා මතු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒට අනුරූප වෙච්ච විඳීම් ටිකක් සැප සහගත හෝ දුක්ඛ සහගත හෝ අදුක්කම සුඛ සහගත විඳීම් මතු වෙන්න පටන් ගන්නවා. දැන් භාවනාවෙන් වාචී සංස්කාරයේ සංසිඳවගත්ත ක්‍රමක්‍රමයෙන් ඒ කාය සංස්කාරයේ සංසිඳවගත්ත යෝගාවචරයාට ඒ සබ්බ සංකාර සමතේ සඳහා දැන් සංසිඳවන්න තියෙන්නේ ඒ සංඥා වේදනා දෙක. එතකොට ඒ යෝගාවචරයා වර්තමානව පහළ වෙන්නා වූ ඒ සංඥා වේදනාවන්ගේ වර්තමාන වශයෙන් එක දැක ගන්න පුළුවන් නම් සතියට යොමු කර ගන්න පුළුවන් නම් දැනුවත් භාවයෙන් ඉන්න පුළුවන් නම් ඒවාට වටිනාකම් දෙන්නෙත් නැත්නම් ඒවා සමග ගැටෙන්න යන්නෙත් නැත්නම් හිත විරාගයේ පවත්වා ගන්න පුළුවන් නම් උපේක්ෂාවේ පවත්වා ගන්න පුළුවන් නම් ඒ සංඥා සහ වේදනාවන්ගේ සංසිඳීම ක්‍රමයෙන් අත්දක ගන්න පුළුවන්. අන්න එහෙම තමයි සංස්කාර එක පරයයකින් එක ක්‍රමයකින් සමතය පිළිබඳව සංස්කාර සමතය පිළිබඳව කතා කරන්න පුළුවන්. ඊළඟට සබ්බ සංකාර සමතු සබ්බූ පදිපටි නිස්සග්ගෝ. අපි ගියවරත් මේ වචනය පිළිබඳව පැහැදිලි කරගත්තා. සබ්බූ පදිපටි නිස්සග්ග කියලා කියන්නේ සියලු උපදීන් අතහැර දැමීමේ ශාන්ත භාවේ ප්‍රණීත භාවේ නෝනින් සලකා බැලීමට. එතකොට මේ උපදි කියලා කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරගත්තොත් සරල වශයෙන් කිව්වොත් සාමාන්‍ය ලෝකයට තේරෙන වශයෙන් කිව්වොත් තමන්ගේ මමත්වයේ ගොඩනගා ගන්න තමන්ට තියෙන යමක් කමක් කියලා තියෙන්නේ ඒවා ටිකට සාමාන්‍ය අර්ථයෙන් කියන්න පුළුවන් උපදි කියලා. එක පැත්තකින් කිව්වොත් මිල මුදල් වේවා යාන වාහන වේවා නම්බුනාම වේවා තරාතිරම් වේවා මේ ඔක්කොටම උපදි කියලා එක පැත්තකින් කියන්න පුළුවන්. දහමේ මේ උපදි ආකාර කිහිපයකට බෙදනවා. කාම උපදි, ක්ලේශ උපදි, ස්කන්ධ උපදි, අபிසංස්කාර උපදි කියලා. සියලුම උපදි ගොනු කරලා බෙදලා තියෙනවා. එතකොට කාම උපදි කියලා කියන්නේ අපි ගියවරත් මතක් කරගත්තා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංච ආයතන වලින් අරමුණු පරිහරණය කිරීමේදී ඒ නැතිවෙන්නා වූ සංකප්ප රාගයට සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ සංකල්ප රාගයට තමයි කියන්නේ කාමය කියලා. අන්නේ කාමය කියන එකත් උපදියක් වෙනවා. ඊළඟට ක්ලේශ උපදි. හිතේ පැන නගින්නා වූ නානා ප්‍රකාර ක්ලේශයන් ටිකට කියනවා උපදි කියලා. ඊළඟට ස්කන්ධ උපදි. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධ ටිකත් උපදි වශයෙන් හඳුන්වන්නේ. නික්ලේශී උත්තමයේගේ ආශ්‍රවක්ෂය කරපු සියලු කෙලෙසුන් දුරු කරපු නික්ලේශ උත්තමේක් මුලින්ම සෞපදිශේෂ පරිනිර්වාණයටයි පත් වෙන්නේ. ඒ කියන්නේ උපදි ශේෂයක් ඉතිරිව පිරිනිවෙනවා. වර්තමානයේම ජීවත් වෙනකොට හිත නිමිලා කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන්. නමුත් උපදි ශේෂයක් ඉතුරුයි. සෞපදිශේෂ. උන්වහන්සේ උපදි ශේෂයත් සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරොත් සම්පූර්ණයෙන්ම නැති කරලා නැති කරන ආකාරයට පිරිනිවෙනවා කියලා කියන්නේ අනුපදිශේෂ පරිනිර්වාණය. අනුපදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ සියලු කෙලෙසුන්ගෙන් ආශ්‍රයංගෙ හිත මුදවාගත්තට ඇහැ පරිහරණය කරන්න වෙනවා. කන පරිහරණය කරන්න වෙනවා. දිව, නාසය, කය, මනස පරිහරණය කරන්න වෙනවා. ඒ ස්කන්ධ පරිහරණයක් කරාට උන්වහන්සේගේ කය බිඳීමෙන් අනතුරුව සම්පූර්ණ අර ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වෙනවා. ඒකට කියනවා අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. ඊළඟට සඳහන් කරලා තියෙන්නේ තණ්හක්ඛය සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛය. තණ්හක්ඛය කියලා කියන්නේ තණ්හාව සම්පූර්ණයෙන්ම ශේක කිරීම පිළිබඳව. අපි ගියවරත් මතක් කරගත්තා මේ තණ්හාව උපදින තණ්හාව බැසගෙන තියෙන ආකාරය සර්වජන් වහන්සේ දේශනා කරනවා මහා සතිපට්ඨාන සූත්‍රයේදී. කොහෙද මේ තණ්හාව උපදින්නේ, කොහෙද මේ තණ්හාව බැසගෙන තියෙන්නේ කියලා. එතෙන්දී සර්වචන් වහන්සේ දේශනා කරන්නේ යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. යමක් ලෝකේ ප්‍රිය ස්වභාවයක්ද මధుර ස්වභාවයක්ද එතනයි තණ්හාව උපදින්නේ, එතනයි තණ්හාව බැසගෙන තියෙන්නේ කියලා. කිංච ලෝකේ පිය රූපං සාත රූපං. මොකද්ද මේ ලෝකේ ප්‍රිය රූප සාත රූප කියලා කියන්නේ? සර්වචනාසි දේශනා කරනවා චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ඇහැ කියන්නේ ප්‍රිය ස්වභාව ඇති මధుර ස්වභාව ඇති රූපයක්. අන්න එහි තණ්හාව උපදින්නේ, එහි තණ්හාව බැසගෙන තිබෙන්නේ. සෝතං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. කන කියන්නේ ලෝකේ ප්‍රිය ස්වභාව ඇති මధుර ස්වභාව ඇති තැනක්. එහි තණ්හාව උපදින්නේ, එහි තණ්හාව බැසගෙන තියෙන්නේ. ගහනං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. මේ නාසය කියන තැනත් ප්‍රිය ස්වභාව ඇති මధుර ස්වභාව ඇති තැනක්. එහි තණ්හාව උපදින්නේ, එහි තණ්හාව බැසගෙන සිටින්නේ. ඒ වගේම ජීවහා රූප ඒ වගේම දිව කියන්නේත් මේ ලෝකයේ ප්‍රිය ස්වභාව ඇති මధుර ස්වභාව ඇති තැනක්. එහි තණ්හාව උපදින්නේ, එහි තණ්හාව බැසගෙන සිටින්නේ. ඒ වගේම කය කියන්නේත් මේ ලෝකයේ ප්‍රිය ස්වභාව ඇති මధుර ස්වභාව ඇති තැනක්. එහි තණ්හාව උපදින්නේ, එහි තණ්හාව බැසගෙන සිටින්නේ. ඒ වගේම මනස කියන්නේත් ප්‍රිය ස්වභාව ඇති මధుර ස්වභාව ඇති තැනක්. එහි තණ්හාව උපදින්නේ, එහි තණ්හාව නිරුද්ධ වෙන්නේ. ඊළඟට සර්වජන් වහන්සේ දේශනා කරන රූපං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං, සද්ධං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං, ගන්ධං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං, ඒ වගේම රසං, ඒ වගේම පොට්ටබ්බං, ඒ වගේම ධම්මං. අන්න බාහිර ආයතන වල මේ ප්‍රිය ස්වභාව මధుර ස්වභාව තියෙනවා. එහිත් තණ්හාව උපදිනවා, තණ්හාව බැසගෙන සිටිනවා. ඊළඟට කියනවා ස්පර්ශහය පිළිබඳව චක්කු සම්පස්සං ලෝකේ පිය රූපං සාත රූපං, සෝත සම්පස්සං, ගහන සම්පස්සං, ජීවහා සම්පස්සං, කාය සම්පස්සං, මනෝ සම්පස්සං. ඊළඟට සඳහන් කරනවා චක්කු සම්පස්සදා වේදනා. මේ චක්කු ස්පර්ශයෙන් ඇතිවන්නා වූ විඳීම් හය පිළිබඳවත් එහෙමම සඳහන් කරනවා තණ්හාව උපදිනවා, තණ්හාව බැසගෙන සිටිනවා කියලා. ඒ වගේම රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, මේ සංඥා හය පිළිබඳව සර්වචන වහන්සේ දේශනා කරන තණ්හාව උපදිනවා, තණ්හාව බැසගෙන සිටිනවා කියලා. ඒ වගේම රූප සංචේතන, සද්ද සංචේතන, ඒ වගේම සංචේතන හය පිළිබඳව ඊළඟට රූප තණ්හා, සද්ද තණ්හා, මේ ආකාරයට රූප තණ්හාව, සද්ද තණ්හාවේ තණ්හාව වශයෙන් මේ ප්‍රිය වෙච්ච, මధుර වෙච්ච ස්වභාවයෙන් යුක්ත මේ තැන්වලත් අර තණ්හාව උපදිනවා, තණ්හාව බැසගෙන ඉන්නවා කියලා සර්වචන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට රූප විතක්ක, ඒ වගේම සද්ද විතක්ක, විතක්ක හය පිළිබඳවත් ඒ ආකාරයට විස්තර කරනවා. ඒ වගේම රූප විචාර, සද්ද විචාර, විචාර හය පිළිබඳවත් ඒ ආකාරයට විස්තර කරනවා. මෙන්න මේ ආකාරයට තමයි තණ්හාව උපදින ස්ථාන, ඒ වගේම බැසගෙන ස්ථාන තියෙන්නේ, බැසගෙන ඉන්නේ කියලා සර්වචන් වහන්සේ දේශනා කළේ. ඉතින් අන්නේ උපදින ඒ බැසගෙන සිටින ස්ථානවල තණ්හාව සම්පූර්ණයෙන්ම ෂය වුණොත් තණ්හක්ඛය කියලා කියනවා. අන්නේ ඒක ශාන්තයි ප්‍රණීතයි කියන එකයි සර්වජන් වහන්සේ දේශනා කළේ. ඊළඟට ගියවර දේශනාවේදී අපිට අහුන වචනේ තමයි විරාග කියන වචනේ. අද සාකච්ඡා කරන එකේදී තියෙන නිරෝධෝ කියන වචනය. මේ නිරෝධෝ කියන වචනයත් සර්වජන් වහන්සේ බොහෝ අවස්ථාවලදී විවිධ පරයයන්ගෙන් විස්තර කරලා තියෙනවා. අපිට දුක්ඛ නිරෝධය කියන්න පුළුවන්, එහෙම නැත්නම් භව නිරෝධය කියන්න පුළුවන්, සලායතන නිරෝධය කියන්න පුළුවන්, ජාති නිරෝධය කියන්න පුළුවන්, විවිධ ආකාරයට විස්තර කරන්න පුළුවන්. එක තැනක සඳහන් කරලා තියෙනවා මේක සමස්තයක් වශයෙන් ගොනු කරලා කැටි කරලා මේ නිරෝධය පිළිබඳව විඛම්බන නිරෝධය, ඒ වගේම තදංග නිරෝධය, ඒ වගේම සමුච්ඡේද නිරෝධය, ඒ වගේම පටිප්පස්සද්ධි නිරෝධය, ඒ වගේම නිස්සරණ නිරෝධය පිළිබඳව. එතකොට විඛම්බන නිරෝධය කියලා සර්වජන වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රථම ධානයේදී නීවරණ ධර්ම නිරෝධයටපත් කිරීමට කියනවා විඛම්බන නිරෝධය කියලා. ඊළඟට සර්වජන වහන්සේ දේශනා කරනවා තදංග නිරෝධය. තදංග නිරෝධයේදී සඳහන් කරලා තියෙන්නේ නිබ්බේදභාගී සමාධිය වඩන්නහුට ditthiye ඇතිවන්නා වූ නිරෝධය කියලා. නිබ්බේදභාගී සමාධිය කියලා කියන්නේ නිර්වේදය. එහෙම නැත්නම් කලකිරීම ඇති වෙන්නේ යමක ඇත්ත ඇති හැටි දැක්කොත්. යම් කිසි දෙයක ඇත්ත ඇති හැටි දකිනවා කියලා කියන්නේ එතන අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝ ආදීනව ටික හොඳට පිරිසිදු දකිනවා. එතකොට නිර්බේධ නිර්වේදය, එහෙම නැත්නම් කලකිරීම ඇති වෙනවා. අන්න එහෙම කලකිරීමට යොමු වෙච්ච සමාධිය වඩනවා නම් විදර්ශනාව පැත්තෙන් ඒ කෙනාගේ ditthiya නිරුද්ධ භාවයටපත් වෙනවා තදංග වශයෙන්. ඒ කියන්නේ සත්පුද්ගල ආත්ම හැඟීම තදංග වශයෙන් නිරුද්ධ භාවයට පත් වෙනවා. ඒකට කියනවා තදංග නිරෝධය කියලා. ඊළඟට සඳහන් කරනවා සමුච්ඡේද නිරෝධය. සමුච්ඡේද නිරෝධය කියලා කියන්නේ ලෝකෝත්තර ශේගාමි මාර්ගයේ වඩන්න හුට තමයි මේ සමුච්ඡේද නිරෝධය සාක්ෂාත් වෙන්නේ. ඊළඟට සඳහන් කරලා තියෙන්නේ පටිප්පස්සද්දි නිරෝධය. පටිප්පස්සද්දි නිරෝධය කියලා කියන්නේ ඵලශනේදී ඇතිවන්නා වූ නිරෝධයට කියනවා පටිප්පස්සද්දි නිරෝධය කියලා. ඊළඟට සඳහන් කරනවා නිස්සරණ නිරෝධය. නිස්සරණ නිරෝධය කියලා කියන්නේ අමත ධාතුව, එහෙම නැත්නම් අමූර්තය කියලා කියන්නේ නිවීම, සියලු ආශ්‍රයයන්ගෙන් කෙලෙසුන්ගෙන් හිත නිවුණු අවස්ථාවේදී කියනවා නිස්සරණ නිරෝධය කියලා. අන්න ඔය ආකාරයටත් එක්තරා අවස්ථාවකදී සර්වජන් වහන්සේ ඒ සූත්‍ර පිටකේ සඳහන් කරලා තියෙනවා මේ නිරෝධය පිළිබඳව. ඊළඟට තියෙන්නේ ඒ නිරෝධයත් ශාන්තයි ප්‍රණීතයි වශයෙන්ුයි එතන සඳහන් කළේ. ඊළඟට සඳහන් කළේ නිබ්බාණ. නිවනත් ශාන්තයි ප්‍රණීතයි. මොකද්ද මේ නිවන කියලා කියන්නේ? රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බාණ. යම් රාගයේ සම්පූර්ණම ෂය වෙනවා නම්, ද්වේෂයේ සම්පූර්ණම ෂය වෙනවා නම්, මෝහයේ සම්පූර්ණම ෂය වෙනවා නම් එතන ශාන්තයි ප්‍රණීතයි කියන එකයි ඒකේ අදහස. එතකොට මෙන්න මේකට තමයි කියන්නේ සර්වජන් වහන්සේ අයං උච්චතානන්ද නිරෝධ සංඥා. යම්කිසි කෙනෙක් අරණ්‍ය රුක්ක මූල ශුන්‍යාගාරයකට ගිහිල්ලා මෙන්න මෙහෙම නුවණින් සලකා බලනවා නම් මේ සබ්බ සංස්කාරයන්ගේ සමතේ ශාන්ත ප්‍රණීත භාවය, සියලු උපදීන් අතහැරීමේ ශාන්ත ප්‍රණීත භාවය, තණ්හාව සම්පූර්ණයෙන්ම ක්ෂය කිරීමේ ශාන්ත ප්‍රණීත භාවය, නිරෝධේ ශාන්ත ප්‍රණීත භාවය, නිවනේ තිබෙනා වූ ශාන්ත ප්‍රණීත භාවයෙන් වනින් සලකා බලන එකට කියනවා නිරෝධ සංඥාව කියලා. මේක තමයි සරලව නිරෝධ සංඥාව පිළිබඳව විස්තර කරනවා නම් අපිට විස්තර කරන්න තියෙන්නේ. ඉතින් මේ වචන ටිකක් විස්තර කරලා යනකොට කට්ටියටම ටිකක් නිදිමත ගතියෙනවා, අහගෙන ඉන්නකොට නීරස ගතියෙනවා. ඉතින් හොඳට උනන්දුයෙන් වමනායෙන් අහන්න ඕනේ. මේ එතකොට තමයි මේ ධර්මයේ අහනකොටත් බොහෝම ආනිසංස ලැබෙනවා. ධර්මයේ අහනකොට අහපු නැති දේවල් ඇහෙනවා. ඒ වගේම සමහර අහපු දේවල් නැවත නැවත ඇහිලා අලුත් වෙනවා. ඒ වගේම ධිට්ඨිය ඍජු වෙනවා. හිත සමාධිමත් වෙනවා හරියට ඇහුවනම්. මේ වගේ බොහෝම ආනිසංස තියෙනවා. ඒක නිසා උනන්දුයෙන් ඕනෑකමින් අහන්න ඕනේ. එතකොට අපි දැන් කතා කරේ නිරෝධ සංඥාව පිළිබඳව. ඒ සර්වජන් වහන්සේ දේශනා කරපු ඒ පාඨය සරල අර්ථයෙන් විස්තර කරගත්තේ. ඇත්තටම මේක අපේ ජීවිතයෙන් දකින එක තමයි අපිට ඇත්තටම වැදගත් වෙන්නේ. සර්වජන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී මේ විරාග සංඥාව සහ නිරෝධ සංඥාව සංඥා දෙකකටයි විස්තර කරලා තියෙන්නේ. නමුත් බොහෝ සූත්‍රවල මේ විරාග නිරෝධ කියන දෙක එකටම යෙදිච්ච අවස්ථා සඳහන් කරලා තියෙනවා. එතෙන්දී සඳහන් කරන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ උපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛය විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ වචන දෙකම එකට යොදලා ශාන්ත ප්‍රණීත භාවය මෙනෙහි කරන්න කියලා සර්වජන් වහන්සේ බොහෝ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ තමයි මේ සංඥා දෙකකට සඳහන් කරලා තියෙන්නේ. මේ දෙකේ එක ළඟ යන බැඳියාවක්, එක ළඟ යන සම්බන්ධයක් තියෙන නිසා මේ එකටත් දාලා කතා කරන්න පුළුවන් වෙන්නේ. යම් කිසි තැනක හිත එකඟ වුණොත් ඒ එකඟ වෙච්ච මනසට ලෝකේ යථා ස්වභාවය අවබෝධ වෙනවා. ඇත්ත ඇති හැටි අවබෝධ වෙනවා. ඇත්ත ඇති හැටි දැක්කොත් ඒකේන නිබ්බිදාවටපත් වෙනවා කලකිරීමට. නිබ්බිදාවටපත් වෙච්ච මනස තමයි විරාගයට යොමු වෙන්නේ, නොඇල්මට. විරාගුණොත් තමයි විමුක්ත වෙන්නේ. නිරෝධය තුල තමයි විමුක්ත වෙන්නේ. මේක තමයි අනුපූර ක්‍රමය. හිතක නිරෝධයක් ස්පර්ශ වෙන ක්‍රමය. ඒ නිසා තමයි මේ විරාග නිරෝධ දෙක එකට දාලත් අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ කියලා හිතන්න පුළුවන්. ඊළඟට මේකට තවත් අතුරු සූත්‍රයක් ඉස්සරහින් තියාගෙන අපි මේක ප්‍රායෝගික පැත්තෙන් වඩනකොට භාවනා කරන යෝගාවචරයකට ගලපා ගන්න උත්සාහ කරොත් සර්වජන් වහන්සේ සංයුත නිකායේ තුන්වෙනි පොතේ ආනන්ද කියලා සූත්‍රයක් සඳහන් කරලා තිනවා. ආනන්ද සූත්‍රය කියලා ඒකේ නම තියෙන්නේ. ඒකෙදී ආනන්ද ස්වාමීන් වහන්සේ සර්වජන් වහන්සේ ළඟට වැඩම කරලා මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කොහොමද? නිරෝධෝ නිරෝධෝති භන්තේ උච්චති කතමේසානං කෝ බන්තේ ධම්මානං නිරෝධෝ නිරෝධෝති උච්චති. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ නිරෝධේ නිරෝධේ කියලා කියනවා. කතමේසානං කෝ බන්තේ ධම්මානං, කවර ධර්ම කෙනෙක්ගේ නිරෝධයද මේ නිරෝධය කියලා කියන්නේ? ඒ කියන්නේ මොකක් මොනවා නිරෝධුනොද්ද මේ නිරෝධය කියලා කියන්නේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ සර්වච්ඡන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. එතකොට සර්වච්ඡන් වහන්සේ දේශනා කරනවා, රූපං කෝ ආනන්ද අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං, කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං, තස්ස නිරෝධා නිරෝධෝති උච්චති. රූපං කෝ ආනන්ද අනිච්ඡං, රූපේ කියන එක අනිත්‍ය දෙයක්, වෙනස් වෙන දෙයක්. සංකතං, සකස් වෙච්ච දෙයක්. ඒ වගේම පටිච්ච සමුප්පන්නම්, ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. ඒ වගේම කය ධම්මං, ක්ෂය වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම වය ධම්මං, වැය වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම විරාග ධම්මං, නොයැලෙන ධර්මයෙන් යුක්තයි. ඒ වගේම නිරෝධ ධම්මං, නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි. තස්ස නිරෝධා නිරෝධෝති උච්චති. මෙන්න මේ රූපය කියන එක තස්ස, එහි නිරෝධයෙන්, එහි නිරෝධයට කියනවා නිරෝධෝති උච්චති. අන්න එහි නිරෝධයට නිරෝධය කියලා කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නේ වුණේ කවර ධර්මයක් නිරුද්ධ වෙන එකටද මේ නිරෝධය කියන්නේ කියලා. ඒතර සරෝජන වහන්සේ දේශනා කළේ මේ රූපය කියන එක අනිච්ච සංකත පටිච්චසමුප්පන්න දෙයක්, කය ධම්ම විරාග ධම්ම නිරෝධ ධම්ම දෙයක්. මෙන්න මේ රූපේ යම් තැනක නිරුද්ධ වෙනවා නම් ඒකට නිරෝධය කියලා කියනවා. ඊළඟට කියනවා, වේදනා කෝ ආනන්ද අනිච්චං සංකතං පටිච්චසමුප්පන්නං, කය ධම්මං වය ධම්මං විරාග ධම්ම නිරෝධ ධම්ම. වේදනාව කියන එකත් ආනන්ද මේ අනිත්‍ය වන, සකස් වෙච්ච, පටිච්චසමුප්පන්න ස්වභාවයෙන් යුක්ත, ක්ෂය වෙන, වැය වෙන, විරාග වෙන, නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක්. තස්ස නිරෝධා නිරෝධෝති උච්චති. අන්න එහි නිරෝධයට කියනවා නිරෝධය කියලා. ඊළඟට කියනවා සංඥාව පිළිබඳවත් ඔහොමම. ඒ වගේම සංස්කාරය පිළිබඳවත් කියනවා. ඊළඟට විඥානය පිළිබඳවත් කියනවා. එකෙන් පැහැදිලි වෙන්නේ සර්වචන් වහන්සේ අදහස් කරන්නේ මේ නිරෝධය කියලා මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධ පහේ නිරෝධ ස්වභාවය. එතකොට අපි පැහැදිලි කරගත්තොත් මේ ස්කන්ධ පහ පිළිබඳව සාමාන්‍ය දල අදහසක් අපිට ඇති කරගන්න අවශ්‍යයි ධර්ම මාර්ගය වඩනකොට. ඒකට අපි සාමාන්‍යයෙන් කියනවා සත්‍ය ඥානය කියලා. සර්වජ්ජන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මුලින්ම දේශනා කරපු සූත්‍රය මොකද්ද? ධම්මචක්කපවත්තන සූත්‍රය. එතකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේදී සර්වජ්ජන් වහන්සේ දේශනා කරනවා ඒවං තිපරිවට්ටං ද්වා දසාකාරං ඥාන දස්සන. වට්ට තුනකින් ආකාර 12කින් තමයි මේ ඥාන දර්ශනය පහළ වුණේ. වට්ට තුන වශයෙන් කියන්නේ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියන එක. ද්වා දසාකාරය හැදෙන්නේ සර්වජ්ජන් වහන්සේ දේශනා කරේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍යයේදී අංග හතරක් පිළිබඳවයි කියන්නේ. ඒ අංග හතර පිළිබඳව මේ වට්ට තුන එකින් එකට යෙදෙනවා. ඒ කියන්නේ දුක පිළිබඳව සත්‍ය ඥානය, සමුදය පිළිබඳව සත්‍ය ඥානය, නිරෝධය පිළිබඳව සත්‍ය ඥානය, ඒ වගේම නිරෝධගාමිනී පටිපදාව පිළිබඳ සත්‍ය ඥානය. එතකොට හතරයි. කෘත්‍ය ඥානයටත් දුක පිළිබඳව කෘත්‍ය ඥානය, සමුදය පිළිබඳව කෘත්‍ය ඥානය, නිරෝධය පිළිබඳව කෘත්‍ය ඥානය, නිරෝධගාමිනී පටිපදාව කියන එකට කෘත්‍ය ඥානය. එතකොට හතරයි අටයි. ඒ වගේම කෘතඥානයටත් හතරක් ගියපුවාම 12යි. මෙන්න මේ ද්වාදශාකාරයෙන් තිපරිවට්ටයෙන් තමයි සර්වජන් වහන්සේට ඥාන දර්ශනය පහළ වුණේ. එතකොට අපි මේ සර්වජන් වහන්සේ මෙතන අදහස් කළේ රූප, වේදනා, සංඥා, සංස්කාරයන්ගේ නිරෝධය කියන එක තමයි නිරෝධය කියලා අදහස් කරන්නේ. නිරුද්ධ ස්වභාවයට නිරෝධය කියලා අදහස් කරනවා. එතකොට අපි බලමු මොකද්ද මේ රූප කියන්නේ, වේදනා කියන්නේ, සංඥා කියන්නේ, සංස්කාර කියන්නේ, විඥාන කියන්නේ කියලා ටිකක්. අපි මුල්ම සංඥා විස්තර කරනකොට, අනිත්‍ය සංඥා විස්තර කරනකොට මේක පැහැදිලිව මත් දේශනා කළා. අදත් කෙටියෙන් පොඩ්ඩක් මතක් කරන්නම්. රූප කියනකොටම අපිට මොන වගේ අදහස්ද දැනෙන්නේ? අපේ කය පිළිබඳවද? විවිධාකාර අදහස් නළුවට ඉන්නේ රූප කියනකොට. සරලව මම මේක පැහැදිලි කරන්නම්. සාමාන්‍ය රූප කියන්නේ මේ අවකාශ ධාතුවේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුව රාශි වෙනවා. සරලවම හිතන්නකෝ, ලකෝ දහම් කරුණ නැතුව සරලව හිතන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව අවකාශ ධාතුවේ රාශි වෙච්ච තැනකට රූප කියනවා. හරිද? මේකේ වැදගත්කම තමයි මේ රූපයක තියෙන ස්වરૂප හයක්. එකක් තමයි ඇහැට පෙනෙන ස්වરૂපය. මොකද්ද ඇහැට පෙනෙන ස්වરૂපේ? වර්ණ රූපේනේ. කනට ඇහෙන ස්වરૂපයක් තියෙනවා. ශබ්ද රූපය. නාසයට දැනෙන ස්වરૂපයක් තියෙනවා. ගන්ධ රූපය. දිවට දැනෙන ස්වરૂපයක් තියෙනවා. රස රූපය. කයට දැනෙන ස්වરૂපයක් තියෙනවා. පොට්ටබ්බ රූපය. එතකොට මනසට දැනෙන ස්වરૂපයක් තියෙනවා. ධම්ම රූපය. එතකොට මේ එක රූපයක අවකාශ ධාතුවේ සතර මහා ධාතු රාශි වෙච්ච තැනක ස්වરૂප හයක්. ඒව අරමුණු වෙන්නේ ඒ ඒ ආයතන වලට. ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට. හරිනේ. එතකොට මහා හත්තිපදෝපම සූත්‍රයේදී මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව මම විස්තර කරන්න යන්නේ, මේ පංච උපාදාන ස්කන්ධය සකස් වෙන ආකාරය විස්තර කරනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඇස් ඉදිරි පිටට වර්ණ සටහනක් එනවනම්, වර්ණ රූපයක් එනවනම්, චක්කුම් පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥාන. එතන තවත් වැදගත් වචනයක් කියනවා, ඇස් ඉදිරි පිටට වර්ණ රූපේ එනකොට තමන්ගේ හිතේ එන්මනීපා යොමු වීමක් තිබෙනවා නම්, සමන්හාර ස්වභාවයක් තියෙනවා නම්, චක්කු විඥානේ පහළ වෙනවා. ඒත් එක්කම යම් විඳීමක් පහළ වෙනවා නම් ඒකට කියනවා වේදනා උපාදාන ස්කන්ධය. ඒ චක්කු විඥානත් එක්ක පහළ වෙච්ච රූපයට කියනවා, එහෙම නැත්නම් වර්ණ සටහන, එහෙම නැත්නම් නාම මාත්‍ර රූපය කියන්නත් පුළුවන්. ඒකට කියනවා රූප උපාදාන ස්කන්ධය කියලා. ඒකටයි චක්කු ප්‍රසාදයටයි. ඊළඟට ඒ විඥානේ පහළ වීම නිසා යම් සංඥාවක් ඇති වෙනවා නම් ඒකට කියනවා සංඥා උපාදාන ස්කන්ධය. ඒ වගේම යම් චේතනාවක් පහළ වෙනවා නම් ඒකට කියනවා සංස්කාර උපාදාන ස්කන්ධය කියලා. ඒ වගේම යම් ඒ පහළ වෙච්ච විඥාණයට කියනවා විඥාන උපාදාන ස්කන්ධය කියලා. සරලව ගත්තොත් වර්තමානයේදී ඇස් ඉදිරි පිට රූපයක් ආවත්, කන ඉදිරි පිට රූපයක් ආවත්, නාසයේ දිව කය මනස කියන ආයතන හයට වර්තමානයේ එක අරමුණක් එනකොට මෙතන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහම සකස් වෙලා තියෙනවා. ඒක පැහැදිලිද? ඔව්. එතකොට සරුවච්චන් වහන්සේ දේශනා කරේ නිරෝධය කියලා. මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානයන්ගේ යම් නිරුද්ධ ස්වභාවයක් තියෙනවා නම් ඒකට තමයි නිරෝධය කියලා කිව්වේ. හරි. එතකොට මේක ප්‍රායෝගිකව අත්දකින්න හැටි අපිට වැදගත් වෙන්නේ. ඊළඟට මේකට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ තමයි උපාදාන ස්කන්ධ බවට පත් වෙන්නේ. උපාදානයේ වෙන්නේ මේ ඇස් ඉදිරි පිටට හෝ වේවා, කන ඉදිරි පිටට හෝ වේවා, නාසයේ දිව කය මනස ඉදිරි පිටට අරමුණ එනකොට අපි ඒ අරමුණේ ඇත්ත ඇති හැටි දකින්නේ නැහැ. මොන අවිද්‍යාව රිංගනවා. ඇත්ත ඇති හැටි වහනකොට අපිට මේකට ආසාව පහළ වෙනවා, තණ්හාව. තණ්හා පච්චය උපාදාන. තණ්හාව නිසා ඔන්න උපාදානයේ පහළ වෙනවා. තේරුණාද? ඔන්න එතකොට මේ උපා පංචස්කන්ධයේ ආරම්භය තණ්හා වේදෙනවා. ඒ නිසා තමයි මේ දුක අපිට හටගෙන තියෙන්නේ. මොකද මේ අරමුණ ඇස් ඉදිරි පිට එනකොට අපිට ඒ රූපේ විපරිණාම වුණොත්, වෙනස් වුණොත් අපිට දුක එනවා. අපි කැමති එකක් නම්, ආසාව තියෙනවා නම්, තණ්හාව තියෙනවා නම් ඒක වෙනස් වෙනකොට අපිට දුක එනවා. මේක තමයි උපාදානස්කන්ධ දුක වෙන්නේ. තේරුණාද? එතකොට කවදාවත් බාහිරට යොමු වෙච්ච එකක් නෙමේ දුක කියන්නේ, මනසේ උපාදානස්කන්ධයට ඇති වෙච්ච දුකක්. මේක සරලව තේරුම් ගන්න. එතකොට ඒකට හේතුව වුණේ තණ්හාව. ඊළඟට ඒ තණ්හාවේ සම්පූර්ණම නිරෝධ ස්වභාවය තමයි කියන්නේ දුක්ඛ නිරෝධය කියලා. ඒ නිරෝධගාමිනී පටිපදාවෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරි. ඊළඟට මම තවත් අතුරු සූත්‍රයක් පාදක කරගෙන මේ ප්‍රතිපදාව පිළිබඳව, එහෙම නැත්නම් අපි මේ ධර්ම මාර්ගය පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කරන්නම්. එතනදී මම සඳහන් කරන්න කැමති ඉතිගුත්තක පාළියේ තියෙනවා අන්තතර සූත්‍රය කියලා සූත්‍රයක්. එතනදී සරුවච්චන් වහන්සේ දේශනා කරනවා, රූපේහි භික්කවේ අරූපා සන්තතර. අරූපේහි භික්ක අරූපේහි නිරෝධෝ සන්තතරෝති. සරුවච්චන් වහන්සේ දේශනා කරනවා මේ රූපය අරූපය කියන එක රූපයට වඩා ශාන්ත වෙච්ච දෙයක්. ඒ වගේම අරූපේහි නිරෝධෝ සන්තතරෝති. නිරෝධය කියන එක අරූපයටත් වඩා ශාන්ත දෙයක්. එතකොට වඩාත්ම ශාන්ත ප්‍රණීත මොකද්ද? නිරෝධය. රූපයට වඩා අරූපේ ශාන්තයි, අරූපයට වඩා නිරෝධේ ශාන්තයි. ඊට පස්සේ සර්වජන් වහන්සේ එතනම දේශනා කරනවා, යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ නිරෝධං අප්පජානන්තා ආගන්තා රූපුනබ්බවං. යේච රූපූපගා සත්තා. මේ සත්වයෝ රූප භවයන්ට එළඹ සිටිනවා. යේච අරූපට්ඨායිනෝ. මේ සත්‍ය අරූපෙහි පිහිටනවා. නිරෝධං අප්පජානන්ත ආගන්තා රූපුනබ්බවං. මේ සත්‍යයන් රූපයකට රූප භවයකට හෝ අරූප භවයකට යන්නේ මොකක් හේතුවෙන්ද? නිරෝධං අප්පජානන්ත. නිරෝධයේ නිසියාකාරව නොදැනීම නිසා ආගන්තාරෝ පුනබ්බවං. නැවත නැවත මේ පුනර්භවයට යනවා කියලා. ඊළඟට සර්වචනාංශයේ කොහොමද මේ පුනර්භවයෙන් ගැලවෙන හැටි කියනවා. කොහොමද? යේච රූපේ පරිඤ්ඤාය. යම්කිසි කෙනෙක් රූපේ පිරිසිදු දැක ගන්නවා නම් අරූපේසු අසන්තිතා. අරූපේත් නොරඳනවා නම් නිරෝධේයේ විමුච්ඡanti තේ ජනා මච්චුහායිනෝ. ඒ කෙනා නිරෝධයෙන් විමුක්ත ස්වභාවයට පත් වෙනවා. ඒ කෙනා තමයි මාරයා පළවා හරින්නේ. ඊළඟට දේශනා කරන කායේ නාමතං ධාතුන් පුසෛත්වා නිරූපදීන් උපදීපටි නිස්සග්ගං සච්චිකත්වා නාශවේ. දේසේති සම්මා සම්බුද්ධෝ අශෝකං විරජම්පදං. කයින් අමූර්ත ධාතුව නිරූපදි වෙච්ච අමූර්ත ධාතුව කයින් ස්පර්ශ කරලා සියලුම උපදීපටි නිස්සග්ගය උපදීන් අතහැරීම සාක්ෂාත් කරපු අනාශ්‍රව වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ අශෝකං විරජම්පදං මේ ශෝක නොවෙන කෙලෙස් රජස් නැති ශාන්ත පදය දේශනා කරනවා කියලා සර්වජන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙතනින් පැහැදිලි වෙනවා මේ වඩාත්ම ශාන්ත වුණේ නිරෝධේ කියන එක. ඊළඟට පැහැදිලි වෙනවා මේ නිරෝධය නොදැක්ක නිසා තමයි මෙතෙක් අපි පුනර්භවයට ඒ මේ අත භවයේ ගමන් කරේ කියන එක. ඊළඟට පැහැදිලි වෙන කරුණ තමයි කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා සර්වජන් වහන්සේ දේශනා කරනවා. යම් කෙනෙක් රූපය හරියට පිරිසිදු දකිනවනම් එහෙම දකිනකොට අරූපේ නොරඳනවනම් රූපය හරියට පිරිසිදු දැක්කොත් අරූපේ පිහිටනවා. අරූපේ ඇලුනොත් නැවත භවයකට යනවා අරූප භවයට. අරූපේත් නොපිහිටනවනම් ඒ කෙනාට නිරෝධේ විමුච්ඡanti තේ ජනාමච්චුහායිනෝ. ඒ කෙනාගේ හිත තමයි නිරෝධේ විමුක්ත ස්වභාවයට පත් වෙන්නේ කියන එක තමයි එතනින් පැහැදිලි වෙන්නේ. එතකොට කොහොමද මේ රූපේ පිරිසිදු දකින්නේ? අපිට දැන් පැහැදිලි ක්‍රමේ රූපය හරියට පිරිසිදු දැක්කොත් අරූපේ නොපිහිටියොත් එයාගේ හිත නිරෝධේ විමුක්ත වෙනවා. නිරෝධේ විමුක්ත වෙනවා කියලා කියන්නේ ශුන්්‍යත විමුක්තියකින් හෝ අපනිහිත විමුක්ඛයකින් හෝ අනිමිත්ත විමුක්ඛයකින් හෝ හිත විමුක්ත ස්වභාවයට පත් වෙනවා. අන්න ඒක තමයි ක්‍රමයේ වශයෙන් සාමාන්‍යයෙන් අපිට එක පැත්තකින් විස්තර කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේක ගලපලා බලමු ටිකක්. අපි කරන භාවනාවට ආධුනික යෝගාවචරයේ භාවනාවට එනකොට ලොකු ස්වාමීන් වහන්සේලා මතක් කරන්නේ මේ සතිය පිහිටවන එක සම්බන්ධව. මොකද ඒ තරම් අපේ අසතිමත්ව ගත කරන්නේ අපිට ඇත්ත දකින්න හිත එකඟ නැහැ. එතකොට හිත එකඟ කරගන්න ආසන්න කාරණාව තමයි සතිය. සතිමත් වෙන්න පුළුවන් කෙනාගේ හිත එකඟ වෙනවා, සමාධිමත් වෙනවා. හිත එකඟුනොත් තමයි යථා ස්වභාවය අවබෝධ වෙන්නේ. ඇත්ත දැක්ිනවා කියලා කියන්නේ මේ රූපේ පිරිසිදු දකින්නවා කියන එකට. රූපේ පිරිසිදු දැක්කොත් එයාට හිත අරූප ස්වභාවයටපත් වෙනවා. අරූපේ නොපිහිටිනවා නම් එයාගේ හිත නිරුද්ධ ස්වභාවයටපත් වෙනවා. නිරෝධයෙන් විමුක්ත වෙනවා. සාමාන්‍යයෙන් කියන විදිය. එතකොට අපි සතිය ආධුනිකයෙක් වශයෙන් පුරුදු කරන ගන්නකොට ඉඳගෙන කරන භාවනාවේ වේවා, සක්මන් කරන භාවනාවේ වේවා, වර්තමානයේදී එදින්දා ජීවිතයේදී සතිය පිහිටවා ගන්නකොට වර්තමානයේ අරමුණක් පාසා තමන් සිහියෙන් ඉන්නකොට ඒ චිත්තක්ෂණයේ තුල තමන්ගේ හිතේ නීවරණ පහළ වෙන්නේ නැහැ. මේ සති ධාරාව අඛණ්ඩ කරගන්න පුළුවන් නම් තමන්ගේ හිතේ එකඟකම, තැම්පත්කම කියන කාරණාව සකස් වෙනවා. එතකොට අපි හිතමුකෝ සාමාන්‍යයෙන් අපි මතක් කරානේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පහ සකස් වෙන්නේ ඇහැ කන නාසය දිවකය මනස කියන ආයතන හයෙන් කියලා. එතකොට අපි මේක විදර්ශනාවට බැහැ ගන්නකොට අපි මේ ලොකු ස්වාමීන් වහන්සේලා විස්තර කරන ක්‍රමයේදී අපි විශේෂ අවධානයක් යොමු කරන්නේ කාය ආයතනයට. ඕනම කෙනෙක්ට එක එක ආයතනින් බැහැ ගන්න පුළුවන්. අවසානයේ ඇහැ කන නාසය දිවකය කියන මේ පහෙන් ගත්ත අරමුණු ගිහිලා එකතු වෙන්නේ මනසට. අවසානට මනස සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරොත් තමයි යාගේ හිත නික්ලේශී වෙන්නේ. අපිට එතනින් මෙහාට මේ ආයතන පහෙන් ඕනෙකින් බැහැ ගන්න පුළුවන්. එතකොට කාය ආයතනයේ ප්‍රධාන තැන දුන්න කෙනා අපි හිතමුකෝ ඔන්න පරියංකයේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගත්තා. කාය ආයතනයේ බාහිර රූපේ වෙන්නේ මොකද්ද? පොට්ටබ්බ රූපය. පොට්ටබ්බ රූප කියලා කියන්නේ මොකද්ද? පඨවි තේජෝ වායෝ මේ තුන තමයි පොට්ටබ්බ රූපේ. ආපෝ කියන එක එතන ගණන් ගන්නේ නැහැ. ඒ තුනම එකට බන්ධන ස්වභාවය තමයි ආපෝ. එතකොට කාය ආයතනයට බාහිර රූපය උනේ පඨවි තේජෝ වායෝ කියන එක. එතකොට මේ කෙනා අවධානයේ කාය ආයතනයට යොමු කරන් ඉන්නකොට සමහර විට ප්‍රකට වෙන්න පුළුවන් බාහිර ආයතනයේ වශයෙන් පඨවි තද බුරුල් ගතිය. ඒව නැත්තම් උණුසුම් සිසිල් ගතියක්. එහෙම නැත්තම් හමන පිම්බෙන ගතියක්. මේ ඕනම දෙයක් ප්‍රකට වෙන්න පුළුවන්. හිත වඩාත් එකඟ කර ගන්නට අර වගේ මූල කර්මස්ථානයක් උපයෝගී කරගෙන හිතේ තැම්පත් බවක් සකස් කරගත්ත කෙනාට මේ කාය ආයතනයේ අවධානයෙන් ඉන්නකොට වර්තමානයේ පහළ වෙන අරමුණක් පාසා ඒ අරමුණු වල වෙනස් වෙන ස්වභාවය, විපරිණාම ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්. ඔන්න හරියට අපේ හිත එහෙම අරමුණක් ගානේ සති ධාරාව අඛණ්ඩ කරගනිමින් හිත නිසි සමාධියට ආවොත් හරියට හිත නිසල පිරිසුදු ජලයක් වගේ නිසල පිරිසුදු වලක අඩිය පැහැදිලිව පේනවා. අපි හිතන්නකෝ වලක් තියෙනවා, ඒකේ වතුර තියෙනවා කියලා. ඒකේ අඩිය පැහැදිලි වෙන නම් ඒක පිරිසුදු වෙන්න ඕනේ නේද? ඒ වගේම කෙල වෙන්නේ නැති වෙන්න ඕනේ නේද? අන්න ඒ වගේ හිත. අන්න එහෙම හිතකට ඇත්ත ඇති හැටි අවබෝධ වෙනවා. හරියට මේ අපිරිසුදු වෙච්ච කැළඹෙන හිත නීවරණ වලට උපමා කරන්න පුළුවන්. කාමච්ඡන්දය ආපුහම හරියට මේ වතුර වල පාට කරා වගේ. පාට වතුර ටිකක් වතුරට පාට එකතු කරොත් අඩිය පැහැදිලිව පේනවද? නෑ. එතකොට හරියට කාමච්ඡන්දය ඇවිල්ලා වගේ. යම් කිසි අවස්ථාවක මේ වතුර උණු වෙවි නටනව නම් බුබුලු දදා ඒත් අඩිය පේන්නේ නෑනේ. එතකොට හරියට ව්‍යාපාදේ ආවා වගේ. යම් කිසි අවස්ථාවක මේ වතුර වලේ උඩ පාසි තට්ටුවක් බැඳිලා තියෙනවා නම් ඒත් අඩිය පේන්නේ නෑනේ. ඒක හරියට තීන මිද්දේ වගේ. යම් කිසි අවස්ථාවක මේක රැලි නගමින් ඒ වතුර වල අහට මෙහෙට ගමන් කරනවා නම් ඒක හරියට උද්දච්ච කුච්චේ වගේ. යම් කිසි අවස්ථාවක මේ වතුර වල බොර වෙලා නම් ඒක හරියට විචිකිච්ඡාව වගේ. මෙන්න මේ නීවරණ බහුල හිත මේ වගේ උපමා වලින් ඒ වතුර වලට සමාන කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක්ගේ හිත එකඟ වුණොත් ඒ හිත හරියට පිරිසුදු වෙච්ච රැලි නොනගින අඩිය පේන පැහැදිලි පතුලක් වගේ. මේ සංසාර ගැටේ වදින හැටි, මේ හේතුප්‍රත්‍ය සම්බන්ධතාවය හොඳට අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේකට මේ Nirodhe Vimukta ස්වභාවයට පත් වෙන්න අපි රූපේ පිරිසිදු දකිනකොට අපි මුලින්ම අර උපාදානස්කන්ධ පිළිබඳව යම් දැනුමක් ඇති කරගත්තේ. අන්නේ ඇති කරගත්ත දැනුමෙන් යුක්තව, එහෙම නැත්නම් ඒ දැක්මෙන් යුක්තව අරමුණ පිරිසිදු දකිනකොට ඒ කෙනාගේ රාග, දේශ, මෝහ හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ දැක්ම ඇති කරගත්තේ, නිවරදි දැක්ම ඇති කරගත්තේ රාග ద్వේෂ මොහ නැති ඇත්ත ඇති හැටි පිරිසිඳ මට්ටමට. මෙතනදී ඊටාම වැදගත් කාරණාවක් ඕගොල්ලන්ට මම පැහැදිලි කරන්නම්. පුළුවන් නම් හොඳට අහගන්න. යම්කිසි කෙනෙක් මේ ඇත්ත ඇති හැටි දකිනකොට මේ නිවර්දි දැක්මෙන් තොරව අරමුණක් පිරිසිඳ දකිනකොට ඒ කෙනා අනිත්‍ය ස්වභාවයෙන් ගිහිල්ලා ශුන්්‍යත, අනිමිත්, අපනිහිත, විමුක්ති ස්පර්ශ කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් නිවරදි දැක්මත් එක්ක ගිහිල්ලා ශුන්්‍යත, අනිමිත්, අපනිහිත, විමුක්තය ස්පර්ශ කරන්න පුළුවන්. මේක සම්පූර්ණම පැති දෙකක්. මේකට හොඳ සූත්‍රයක් මම ඕගොල්ලන්ට විස්තර කරලා දෙන්නම්. සංයුත්ත නිකායේ 4 පොතේ තියෙනවා ගෝදත්ත කියලා සූත්‍රයක්. මේ ගෝදත්ත සූත්‍රයේදී මේ ගෝදත්ත කියන ස්වාමීන් වහන්සේ මච්චිකාසන්දේ අම්බාටක කියන වනේ වැඩවාසය කරනවා. එතකොට චිත්ත ගෘහපති ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ස්වාමීන් වහන්ස මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා කියනවා, ආකින්චඤ්ඤායතන චේතෝ විමුක්තිය කියලාත් කියනවා, ශුන්්‍යත චේතෝ විමුක්තිය කියලාත් කියනවා, අනිමිත්ත චේතෝ විමුක්තිය කියලාත් කියනවා. මේ එක එකට මේ කියන වචන එක එක වචන නානා ව්‍යංජනද විවිධාර්ථද? එහෙම නැත්නම් මේ කියපු හතර නානා ව්‍යංජන එකමාර්ථද කියලා. ඒ කියන්නේ මේ වචන හතර විවිධයි. ඒක හරිනේ. මේ වචන හතරම කියන්නේ එකම අර්ථයෙන්ද? එකම තැනක් ගැනද මේ වචන හතර කතා කරන්නේ? එහෙම නැත්නම් මේ වචන හතර විවිධයි. මේ විවිධාර්ථ වලින්ද මේ වචන හතර කතා කරන්නේ කියලා. එතකොට ගෝදත්ත ස්වාමීන් වහන්සේ විස්තර කරනවා ගෘහපතිය යම් කිසි කෙනෙක් මේ පරයයන් විස්තර කරොත් මේ වචන හතර වෙනස් අර්ථත් එකිනෙකට වෙනස්. යම් කිසි කෙනෙක් මෙන්න මේ පරයයන් විස්තර කරොත් මේ වචන හතර වෙනස් වුණාට එකම අර්ථයක් ගැන මේ කතා කරන්න කියලා. පැති දෙකක් ගැන කියනවා. ඒ කියන්නේ දෙන්නේගේ දැක්මවල දෙකේ වෙනසක්. දෙන්නේ කෘත්‍ය කරනකොට ඒ භාවනාව වඩාගෙන යනකොට අර අප්‍රමාණ චේතෝ විමුක්ති, ආකින්චඤ්ඤායතන චේතෝ විමුක්ති, ශුඤ්ඤත චේතෝ විමුක්තිය, අනිමිච්ච චේතෝ විමුක්ති ස්පර්ශ කරනවා. හැබැයි විවිධාර්ථ වෙච්ච විවිධ වචන ටිකක්. යම් කිසි කෙනෙක් තවත් දැක්මක් තුල ගිහිල්ලා අර අප්‍රමාණ ආකින්චඤ්ඤායතන ශුඤ්ඤත අනිමිත්ත කියන චේතෝ විමුක්ති ස්පර්ශ කරනවා. වචන විවිධ වුණාට එකම අර්ථයක් එතන ගැබ්බෙලා තියෙන්නේ. එතකොට එතන ගෝදත්ත ස්වාමීන් වහන්සේ මේ දෙක විස්තර කරන කොහොමද කියලා පළවෙනියට කියනවා අපමාන චේතෝ විමුක්තිය විවිධ අර්ථ වලින් විස්තර කරනකොට මේ වචන හතර අපමාන චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණයන්ගේ අප්‍රමාණ හිතක් වඩා ගන්න එකට. ඊළඟට කියනවා ආකින්චඤ්ඤායතන චේතෝ විමුක්තිය කිසිත් නැහැ කියන මට්ටමේ හිත පවත්වනවා. ඊළඟට ශුන්‍යත චේතෝ විමුක්තිය තමා කෙරෙහිවත් බාහිරවත් තමා අත්තනිවා අත්තනීයනවා තමාගෙන් හෝ තමන්ගේ බාහිර ආත්ම ස්වභාවයෙන් තොරව හිත පවත්වනවා. ශුන්‍යයි කියනවා. අනිමිත්තයි කියන කිසිම නිමිත්තක් මෙනෙහි නොකර න සමාධියකට සමවදිනවා. මෙන්න මේකට කියනවා මේ හතර අර්ථ හතරකින් විස්තර කරේ වචනත් හතරක්. ඊළඟට කියනවා යම් කිසි කෙනෙක්ගේ දැක්මක් තුල ගිහිල්ලා එයා ස්පර්ශ කරනවා. හැබැයි මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය කිව්වත්, අනිමිත්ත චේතෝ විමුක්තිය කිව්වත්, ශුන්‍යත චේතෝ විමුක්තිය කිව්වත්, අකින්චඤ්ඤායතන චේතෝ විමුක්තිය කිව්වත් අවසානට ගිහිලා තියෙන එකම තැන. කොහොමද ඒක විස්තර කරන්නේ? එතනදී විස්තර කරනවා මේ රාගය කියන එක, ద్వේෂය කියන එක, මෝහය කියන එක ප්‍රමාණ කරන ධර්මයක්. සීනාශ්‍රව රහතන් වහන්සේගේ මේ රාග, ద్వේෂ, මෝහ කියන එක ප්‍රහිණ වෙලා තියෙන්නේ. උන්වහන්සේ මේ චේතෝ විමුක්තියට පත් වෙනකොට ස්පර්ශ කරන්නේ අකෝපි වෙච්ච චේතෝ විමුක්තියක්. රාග, ద్వේෂ, මෝහ වලින් ශුන්‍ය වෙච්ච චේතෝ විමුක්තියක්. ඒක තමයි අග්‍ර වෙච්ච චේතෝ විමුක්තිය කියනවා. ඊළඟට කියනවා රාගය කියන එක, ద్వේෂය කියන එක, මෝහය කියන එක කිංචන දෙයක්, කිසිවක් කියලා ගන්න පුළුවන් දෙයක්. අන්න ඒකේන රහතන් වහන්සේට මේ රාග, ద్వේෂ, මෝහ කියන එක ප්‍රහීන වෙලා තියෙන්නේ. උන්වහන්සේ ආකින්චඤ්ඤායතන චේතෝ විමුක්තිය ස්පර්ශ කළොත් රාග, ద్వේෂ, මෝහ නැති නිසා ඒක අග්‍ර වෙච්ච චේතෝ විමුක්තියක්, අකෝප චේතෝ විමුක්තියක්. රාග, ద్వේෂ, මෝහ වලින් ශුන්‍ය වෙච්ච චේතෝ විමුක්තියක්. ඒක තමයි අග්‍ර වෙච්ච චේතෝ විමුක්තිය කියනවා. ඊළඟට කියනවා රාගය කියන එක, ద్వේෂය කියන එක, මෝහය කියන එක නිමිත්ත කරන දෙයක්. යම් රහතන් වහන්සේට ඒ ප්‍රහීන වෙලා තියෙන්නේ. නික්ලේශී උත්තමයන් වහන්සේ කෙනෙක් ඒ අනිමිත්තට සම වැදුනොත් එතන තියෙන්නේ අනිමිත්ත චේතෝ විමුක්තිය, අග්‍ර වෙච්ච චේතෝ විමුක්තියක්. ඒක තමයි අකුප්පා චේතෝ විමුක්ති කියලා කියන්නේ. එතන රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් නිමිතිකරණයක් වෙලා නැහැ. මෙන්න මේ ටික තමයි පැති දෙක. යම් කිසි කෙනෙක්ට කෘත්‍ය කරනකොට දැක්මවල් දෙකකින් ගිහිල්ලා එක්කෙනෙක් ස්පර්ශ කරනවා අනිමිත්ත චේතෝ විමුක්තිය, ශුන්‍යත චේතෝ විමුක්තිය, අප්‍රමාණ චේතෝ විමුක්තිය, ආකින්චඤ්ඤායතන චේතෝ විමුක්තිය විවිධ අර්ථවලින්. තව කෙනෙක් එක දැක්මක ගිහිල්ලා එයා ස්පර්ශ කරොත් අප්‍රමාණ චේතෝ විමුක්තිය, අනිමිත්ත චේතෝ විමුක්තිය, ශුන්‍යත චේතෝ විමුක්තිය, ඒ වගේම ආකින්චඤ්ඤායතන චේතෝ විමුක්තිය එකම අර්ථයක් වෙලා. එහෙනම් මේකේ දැක්මේ වෙනසක් තියෙන්නේ. අපි භාවනා කරනකොට කෙලින්ම මේ නිවැරදි දැක්මකින් තොරව භාවනාවට බහිනකොට ඒ කෙනාට අනිත්‍යක් වැටහෙයි. අරමුණු වෙනවා නැති වෙනවා. මේ ඔස්සේ එක දිගට අකණ්ඩව සති ධාරාව පවත්වයි. හැබැයි ලෝකේ ඇත්ත වෙලා අනිත්‍ය බලාගෙන බලාගෙන ගිහිල්ලා හිත ඔන්න අනිමිත්තට වැටෙනවා. ඔන්න ශුන්‍යතට වැටෙනවා. ඔන්න අප්පන හිතට වැටෙනවා. ආකින්චඤ්ඤායතනෙ වැටෙනවා. මෙයා මේක නිවන කියලා බාරගත්තොත් මෙතන රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ප්‍රමාණකරණයක් වෙලා කිංචන දෙයක් වෙලා නිමිතිකරණයක් වෙලා නමුත් අපි හිතනවා නිවන් දැකලා කියලා. තව කෙනෙක් නිවරදි දැක්මින් අරමුණක් ගානේ පිරිසිදු දැකලා ඒකිනා විදර්ශනා වඩ아가ගෙන යනකොට අප්‍රමාණ චේතෝ විමුක්තියට වේවා අකිංචඤ්ඤයන් චේතෝ විමුක්තියට වේවා ශුඤ්ඤත චේතෝ විමුක්තියට වේවා අනිමිත්ත චේතෝ විමුක්තියටපත් උනොත් එතන රාග දේශ මොහ හිටින්නේ නැහැ. මේකයි සර්වඥ ශාසනයේ වෙනස. සර්වඥන් වහන්සේ පහළ වෙන්න කලින් ඒ ඇත්තෝ ඒ දෘෂ්ටි කෝණ වලින් කෘත්‍ය කරගෙන ගිහිලා කෘතක් වුණා. නමුත් එතන රාග දේශ මොහ වලින් නිමිත්තකරණයක් වෙච්ච අශුඤ්ඤ වෙත ධර්මතාවයක් තමයි අවබෝධ කරේ. මෙන්න මෙතන සර්වජන් වහන්සේගේ ශාසනයේ වෙනස පැහැදිලි වෙන තැන. ඉතින් ඇත්තටම අරමුණක් ගානේ නිවරදි දැක්මෙන් යුක්තව විදර්ශනා කරනකොට අපි හිතමුකෝ ඔන්න කාය ආයතනෙත් අපි වැඩිපුර අවධානයක් ගන්නවා කියලා කිව්වේ. ඔන්න ඇස් දෙක පියාගෙන අපි හිතමු ඔන්න අවශ්‍ය සමාධි මට්ටමේ හිතේ ගත්තා. ගත්ත අරමුණත් ක්‍රමක්‍රමයෙන් සංසිඳුණා. හොඳ එකලාශයක් දැන් තියෙන්නේ. වර්තමාන හිත හොඳට පවතිනවා. ඔන්න ඇස් දෙක පියාගෙන ඉන්නකොට අපිට අරමුණු වෙනවා පොට්ටබ රූපයක් මොකක් හරි කියමුකෝ කාය ඇතනීමේ රූපයක් ගමුකෝ. එතකොට කන්න කයට දැනෙනවා උණුසුම් ගතියක් කියමුකෝ. හරි. අපි මේ උණුසුම් ගතිය දැනෙනකොට අපේ හිත මනස අපේ දැක්ම යොමු වෙලා තියෙනවා නම් මේ මගේ කයේ දැනෙච්ච උණුසුම් ගතියක් බාහිරට යොමු වෙච්ච මනසක් තියෙනවා නම් අපි හරියට මේ උපාදානස්කන්ධ පහ පිරිසිදු දකින්නේ නැහැ. ඒ උණුසුම ඇති වුණා නැති වුණා කියලා අපි දැනගත්තත් අපේ මනස මෝහයෙන් යුක්තයි. රාග ద్వේෂ මෝහ ඇතුලේ තියෙන්නේ. බාහිරට යොමු වෙච්ච මනසක් ලෝකේ ඇත්ත වෙච්ච මනසක් අපිට කාය ආයතනයේට උණුසුම දැනෙනකොට තමන්ගේ නුවණ ඒ අරඹයා ඇති වෙච්ච විදීම් හඳුනා ගැනීම ටික මේ හේතු නිසා හටගත්ත ධර්මතාවයක් කියලා මේ පැත්තට නුවණ තියනවා නම් එයාගේ රාග දේශ මොහ නිමිති හිටින්නේ නැමෙ ඇත්ත ඇති හැටි පිරිසින් දැකලා සමහරු හිතනවා මෙතන ධර්ම මානසිකාරයක් කරන්න කියලා. එහෙම නැත්නම් අනවශ්‍ය සංඥාවක් මේ දාගන්න හදන්නේ කියලා. නෑ, පුංචි දැක්මක වෙනසකින් ශාසනීය අර්ථ දෙකක් වෙනස් වෙන තැනක් මෙතන. පුංචි වෙනසක් තියෙන නමුත් ශාසනීය අර්ථ දෙකක්. එකම චේතෝ විමුක්ති ස්පර්ශ කරාට අර්ථ දෙකක් වෙලා. එතකොට අපේ මනසේ වර්තමාන අරමුණ එනකොට බාහිරට නැඹුරු වෙච්ච මනසක් නම් තමන්ගේ කය පුද්ගල භාවය ඇතුලේ නම් මේ විදර්ශනා කරන්නේ ලෝකේ ඇත්ත වෙච්ච මානසිකාරයක් නම් කරන්නේ එයා රාග දේශ මෝහත් එක්ක ගිහිලා ස්පර්ශ කරයි ශුන්්‍යත. හැබැයි අශුන්්‍ය වෙලා තියෙනවා රාගයෙන් දේශයෙන් මෝහයෙන්. යම් කිසි කෙනෙක් නිවරදි දැක්මක් එක්ක ගිහිල්ලා එයා ස්පර්ශ කරයි ශුන්්‍යත චේතෝ විමුක්තිය. එයාගේ රාග දේශ මෝහ ශුන්්‍ය වෙලා තියෙනවා. අන්න සර්වඥ ශාසනයේ අර්ථය. එතකොට හැම අරමුණක් ගානේම ඒ දෘෂ්ටි කෝණයේ වෙනස තිබීම අවශ්‍යයි. අමතර ධර්ම කරුණු දැනගත්තේ ඒවා නැවත නැවත මෙනෙහි කිරීමක් නෙමෙයි දැක්මක පිරිසුදු වීම. හරියට මෙහෙම උදාහරණයක් කියන්නම් පුළුවන් නම් තේරුම් ගන්න. කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා උදේ ඉර නගිනකොට තනකොළ අග පිනි බින්දුවක් තියෙනවා. එතකොට මේ පැතිනම් බලන කෙනාට හරිම දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් දේදුන්නේ වර්ණාවලිය පේනව නේද? ඒක දන්නවද ඔක්කොම? පේනවා. හැබැයි හරිම එක දෘෂ්ටි කෝණයකින් බලන්න ඕන නේද? අහරින් ඉර පායාගෙන එනකොට පිනි බින්දු අස්සෙන් ආලෝක කදම් වෙනකොට නිවරදි කෝණයෙම බැලුවොත් එයාට දේ දුන්නේ වර්ණාවලිය පේනවා. හැබැයි අපි බලන දෘෂ්ටි කෝණය වෙනස් නම් ඒ දේ දුන්නේ වර්ණාවලිය පේන්නේ නැහැ. එහෙනම් අපි නිවරදි දෘෂ්ටි කෝණයෙම වර්තමාන අරමුණ පිරිසින් දැක්කොත් තමයි රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ශුන්‍ය වෙච්ච චේතෝ විමුක්ති ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ. නිරෝධයෙන් විමුක්ත වෙන්න පුළුවන් වෙන්නේ. ඒක ඊටාම වැදගත් කාරණාවක්. හරියට ඉර පායාගෙන එනකොට තන බිඳු අග තියෙන ඒ වතුර බිඳුවෙන් හරිම දෘෂ්ටි කෝණයෙන් දේදුන්න පේන හරිම දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් වර්ණාවලිය පේනවා වගේ වර්තමාන අරමුණ පිරිසිඳ දකිනකොට ලෝකේ ඇත්ත නොවිච්ච මනසකින් විදර්ශනා වැඩුවොත් රාග දේශ මොහ වලින් ශුන්‍ය වෙච්ච නිරෝධයෙන් විමුක්ත වෙන්න පුළුවන් වෙනවා. මේක ඉතාම වැදගත් කාරණාවක්. මේවා කතා කරනකොට ටිකක් නීරස ගති දැනෙන්න ඇති. ඉතින් මේ සමහර විට තේරෙන්නේ නැතිවත් ඇති. පොඩ්ඩක් හරි තේරුනොත් ඒක වැදගත් වෙනවා. මේ පින්වතුන්ට නිකමට හිතෙනවා ඇති මේ ඉතින් අපි කොහොමද මෙච්චර අපි ජීවත් වෙනකොට ගොඩක් වැරදි අපි කරලා තියෙනවා. මේ කියන දේවල් අපිට කරන්න පුළුවන්ද? ඒ වගේ ප්‍රශ්නක් තියෙනවනේ සමහරුන්ට අපි මේ වගේ වැරදි කරලා තියෙනවා කියලා. නමුත් දැන් ඕගොල්ලෝ හිත ධෛර්යය කරගන්න ඕනේ. මේ වෙනකොට භාවනා කරන්න ඇවිල්ලා තියෙනවා. සිල්වතුන් පිරිසක් අතර ඉන්නවා. මෙන්න මේවා ගැන හිතලා හිත අලුත් කරගන්න ඕනේ. සද්ධර්මය ඇහෙන්න ලැබෙනවා. දැන් යෝනිසෝ මනසිකාරේ නිවර්දි මනසිකාරයෙන් යුක්තව ඒ ධම්මානුධම ප්‍රතිපදා වඩන්න තියෙන්නේ. මේගොල්ලන්ගේ හිත ධෛර්යය වෙන්න නිකම් මේගොල්ලෝ හිතනවනේ සමහරන් අයගේ හිතේ තියෙන්නේ මේවා. අපි මෙච්චර වැරදි කරලා තියෙනවා මේ වගේ වැරදි කරපු කට්ටිය කොහොමද මේ ධර්ම මාර්ගය වඩන්නේ කියලා නිකමට හිතන්නේ. එදා අඟුලිමාල මිනිහ 1000ක් මරුවානේ. නමුත් ධර්මයේ පිහිටක් ලැබුණ නැද්ද? ලැබුණා. ඔගොල්ලෝ එච්චර පව කරලා තියෙනවද දැනට? නෑනේ. ඒ අතීත කතාවක්නේ. මට වර්තමානයේ හම්බුණා උට වඩා හොඳ කතාවක්. ඒක මහත්යෙක් ආවා ධර්මයේ පිළිබඳ සාකච්ඡා කරන්න. අතරම හොඳ ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කළා. ඉතින් මේ මහත්යයි ධර්මයට යොමු වෙච්ච හැටි කිව්වා. ඒක ඕගොල්ලන්ට කියනකොට පොඩි ධෛර්යයක් එන නිසා මම කියන්න. මේ මහත්යයා කියන ස්වාමීන් වහන්සේ මේ මහත්යයි ධර්මයේ පිළිබඳ කතා කරන්න කලින් කියන ජීවිත කතාව ඇත්තම කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මං හැමදාම බිව්වා. හැමදාම බෝරු ගහනවා. එතකොට රණ්ඩු වෙනවා gider හැමදාම රණ්ඩු වෙනවා. ඒ කරපු ඔක්කොම වැඩ ටික කිව්වා. දවසක් මෙයා ඔක්කොම මේ වගේ වැරදි කරනකොට එක දවසක් බూరు ගහනකොට සම්පූර්ණම බూరు කොලේ සල්ලි ටික අතර ගත්තලු. දිනවලු. අනිත් කට්ටිය ඔක්කොම පරදුනා මෙයා දිනලා තියනවා. දිනුවට පස්සේ මෙයාගේ හිත පුදුමාකාර වෙනසකටපත් වෙලා තියෙනවා. ඕනම කෙනෙක්ගේ ජීවිතේ හැරොම් ලක්ෂයක් තියෙනවානේ. මෙයාගේ හැරොම් ලක්ෂය උනේ අර දුස්සීල වැඩක් කරනකොට. සම්පූර්ණ බూరు පොලේ තිබ්බ සල්ලි ටික දිනුවට පස්සේ මෙයාගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වුණා. කොහොමද මෙයාට ඒක දරා ගන්න බැළු අනිත්ගේ මේ අසාධාරණින් ගත සල්ලි ටික කියන හිතට නිතරම මේ පසුතැවීම එන්න පටන් ගත්තා. ඊට පස්සේ මෙයා කියනවා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මට හිතුණලු පන්සලට හැමදාම පොයට සිල් සමාදන් වෙන කට්ටියට ගිලම්පසක් දෙන්න. දැන් අර අරක්කු විකුණපු කෙනා අරක්කු නිතරම බීපු කෙනා බూరు ගහපු කෙනා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට හිතුණා පොයේ දවසේ හැමදාම මේ ගිලම්පසක් දෙන්න හිතන මේ සිල් ගන්න කට්ටියට. ඔන්න හිත වෙනස් වෙච්ච හැටි. ඊට පස්සේ යා කියනවා ටික දවසක් කොහොම දිගට කර යනකොට දවසක් හිතුණලු කොහොම හරි මාත් පොයට සිල් ගන්නවා කියලා. අන්න එහෙම තමයි යාගේ ජීවිතේ වෙනස් වුනේ ක්‍රමක්‍රමී. අරතරම් කොච්චර වැරදි කරත් යාට හැදෙන්න පැත්තක් තියෙනවා ධර්මයේ පැත්තට ආව. ටික අපේ ජීවිතවල ඕනතරම් ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. නමුත් හිත ධෛර්යමත් කරගන්න මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම හොඳට සලකා ගන්න. ධර්මයේ එක නිතරම ඉන්න පුළුවන් අවස්ථාවලදී මේ වගේ එක දවසකට හරි ඇවිල්ලා ඕගොල්ලෝ අහගන්න මේ භාවනා ක්‍රමේ gedara dura ගිහිල්ලා පුරුදු කරන්න උත්සාහවත් වෙන්න. දවසකට පැය භාගයක් හෝ ඒවා කරන්න උත්සාහවත් වෙන්න. අන්න එහෙම ටික මේ භාවනා ක්‍රම පුරුදු පුහුණු කරගත්තොත් ඕගොල්ලන්ගේ ජීවිතයේ ක්‍රමක්‍රමයෙන් ඒ ධර්මානුකූල ප්‍රතිපදාවේ ගමන් කරලා ඒ දුක් සහිත සසරෙන් ඈතරවන්න ඒක පාරමිතාවක් උපනිශ්‍රයක් වෙනවා. එනිසා මේ අනුශාසනාවත් අහලා මේ පින්වතුන්ගේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී කින ඉන්ද්‍රිය ධර්ම තව තවත් ශක්තියකින් ධෛර්යයකින් වැඩිලා අවසානයේදී සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්ම දිනු කරගනිමින් ඒ උත්තරීතර ලෝකෝත්තර සුවයෙන් සැනසීමට මේ ධර්ම දේශනාවත් එකසේ හේතු උපකාර වේවා කියලා ප්‍රාර්ථනා සිටති කරමි.